දරුවනි, මේ පැයේ අපි රජරට ගුරු ගෙදරින් ඔබ වෙත ගෙනෙන්න සූදානම් වෙන්නේ ගෘහ ආර්ථික විද්‍යාව සමගාමී පාඩමක්. විශේෂයෙන් 10 ශ්‍රේණියේ දරුවන් උදෙසා තමයි අපි මේ පාඩම ගෙනෙන්නේ. ආහාර කාණ්ඩ හා පෝෂණය කියන පාඩම තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඉතින් විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කරා අනුරාධපුර තිබ්බටුවැව විද්‍යාර්ථ මහා විද්‍යාලයේ නිරෝම ගලබඩ ගුරුතුමියට.
ආයුබෝවන් දුවේ පුතේ. අපි අද කතා කරන්නේ 10 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව විෂය යටතේ 3 පාඩම වන ආහාර කාණ්ඩ හා පෝෂ්‍ය පදාර්ථ කියන පාඩමයි. මේ පාඩම ටික ලොකු පාඩමක්. ආහාර හා පෝෂණය, ආහාර කාණ්ඩ, පෝෂ්‍ය පදාර්ථ, ඒවායේ සංයුතිය, ව්‍යුහය, ඒ වගේම වර්ගීකරණය, කෘත්‍ය, ඒවා අඩංගු ආහාර ප්‍රභව මොනවාද කියලා සාකච්ඡා කරන පාඩමක්. ඒකයි මම මගේ දුවල පුතාලට කිව්වේ මේක ටිකක් ලොකු පාඩමක් කියලා. නමුත් අද මම බලාපොරොත්තු වෙන්නේ ආහාර කාණ්ඩ පිළිබඳව විශේෂ අවබෝධයක් ඔයාලට ලබා දෙන්න. හොඳයි දුවේ පුතේ, අපි ආහාරයට ගන්නා ආහාර වර්ග මොනවාද කියලා පොඩ්ඩක් මතක් කරගමුද? හිතන්න, අප ගන්නා ආහාර වේලක විවිධ වූ ආහාර වර්ග තියෙනවා නේද? ඔව්, මං දැන් ඔයාලගෙන් ඇහුවොත් දුවල පුතාලා අද දවස තුල ලබාගත් ආහාර මොනවද කියලා ඔයාලා උදේ ඉඳලා කාපු කෑම ටික මට කියයි. හොඳයි, මං දැන් අහනවා, ඔබ විශ්වාස කරනවද ඔබ ගන්නා ආහාර, එහෙම නැත්නම් ආහාර වේල සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්ද කියලා? ඔන්න දැන් මගේ දුවල පුතාලා ටිකක් කල්පනා කරයි, මොකක්ද මේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කියන්නේ කියලා. හොඳයි, අපි බලමු මොකක්ද මේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කියන්නේ කියලා. දුවේ පුතේ, ආහාර මගින් ශරීරයේ ක්‍රියාකාරීත්වයටත් නිසි මානසික හා කායික වර්ධනයටත් අවශ්‍ය වෙන පෝෂ්‍ය පදාර්ථ අපිට ලැබෙනවා. ඉතින් මේ හැම ආහාරයකම පෝෂ්‍ය පදාර්ථ කීපයක් තිබුණත් එක ආහාරයක සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම නම් අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? දිනපතාම විවිධ ආහාර ලබා ගන්න ඕනේ. එතකොට අපේ ශරීරයට අවශ්‍ය සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම අපිට ලබා ගන්න පුළුවන්. ඔව්, ඒ කියුවේ මම නැවත ඔයාලට පැහැදිලි කරන්නම්. දුවේ පුතේ, අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට, ඒ වගේම මානසික කායික වර්ධනයටත් පෝෂ්‍ය පදාර්ථ ඕනේ වෙනවා. ඉතින් මේ හැම ආහාරයකම, ඒ කියන්නේ අපි ගන්න හැම ආහාරයකම පෝෂ්‍ය පදාර්ථ කීපයක් තිබුණත් මේ එක ආහාරයක නම් සියලුම පෝෂ්‍ය පදාර්ථ ටික අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? අපේ දිනපතාම ගන්න, ඒ කියන්නේ අපි දෛනිකව ගන්න ආහාර වේලට විවිධ වූ ආහාර ඇතුළත් කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ තියෙන සියලුම පෝෂ්‍ය පදාර්ථ ටික අපේ ආහාර මගින් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙන්න මේ විදියට සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම අවශ්‍ය ප්‍රමාණවලින් තියෙන ආහාර වේලක් අපි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කියලා හඳුන්වලා දෙනවා. ඕ එහෙනම් මොකද්ද සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කියන්නේ? සෑම පෝෂක පදාර්ථයක්ම අවශ්‍ය ප්‍රමාණ වලින් තියෙන ආහාර වේලක් අපි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කියලා හඳුන්වලා දෙනවා. හොඳයි. එතකොට දුවේ පුතේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට ඕනෑ කරන ආහාර ආහාර කාණ්ඩ විදියට වර්ග කරලා තියෙනවා. ආහාර කාණ්ඩ විදියට වර්ග කරලා තියෙනවා. ඒ නිසා මේ හැම ආහාර කාණ්ඩයකින්ම ඊට ඇතුළත් කරලා තියෙන ආහාර වර්ග අපි දිනපතා කෑමට ගත්තොත් අපේ ශරීරයට අවශ්‍ය සියලුම පෝෂක පදාර්ථ අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි අපි යම් ආහාර කාණ්ඩයකට අයත් ආහාර ගත්තේ නැති වුණොත්, එහෙම නැත්නම් සමහර ආහාර කාණ්ඩවල ආහාර වැඩිපුර ගත්තොත් අපිට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ අඩුවීම හෝ වැඩිවීම සිදු වෙන්න පුළුවන්. ඔව්, ඒ කියන්නේ අපි ආහාර කාණ්ඩයකට අයත් ආහාර ගත්තේ නැත්නම් හරි වැඩිපුර ගත්තොත් හරි මොකද වෙන්නේ? මේ තියෙන පෝෂක පදාර්ථයන් අපිට අඩුවෙන් හෝ වැඩියෙන් ලැබෙන්න පුළුවන්. ඒ නිසා දුවේ පුතේ අපි ආහාරවල විවිධත්වයක් ඇති වෙන විදියට ලබා ගන්න ඕනේ. ඒ වගේම නිර්දේශිත ප්‍රමාණයන්ට ආහාර ගන්න එකත් ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි. අපි එහෙනම් බලමු මොනවාද මේ ආහාර කාණ්ඩ කියන්නේ කියලා. ඕ මං ඉස්සලාම දුවල පුතාලට කිව්වනේ අපිට අවශ්‍ය මේ ආහාරයන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තුල අඩංගු කරලා ආහාරයට ගන්න ඕනේ කියලා. එහෙනම් අපි බලමු මොනවාද මේ ආහාර කාණ්ඩ කියන්නේ කියලා. දුවේ පුතේ, ආහාර ඒවායේ සංයුතිය, ව්‍යුහය, පෝෂණ අගය, ඒ වගේම ඒවායින් ලැබෙන ප්‍රයෝජන කියන කරුණු ටික සලකලා බලලා මේව කාණ්ඩ කරලා තියෙනවා. මම නැවත කියන්නම්, ආහාර ඒවායේ සංයුතිය, ව්‍යුහය, පෝෂණ අගය, ඒ වගේම ඒවායින් ලැබෙන ප්‍රයෝජන කියන කරුණු ටික සලකලා බලලා මේවා කාණ්ඩ කරලා තියෙනවා. හොඳයි. අපි දැන් බලමු මොනවාද මේ ආහාර කාණ්ඩ කියලා. දුවේ පුතේ, ආහාර කාණ්ඩ ප්‍රධාන වශයෙන් කාණ්ඩ 6කට බෙදලා තියෙනවා. කාණ්ඩ 6කට බෙදලා තියෙනවා. පළවෙනි කාණ්ඩයේ විදියට ධාන්‍ය, ධාන්‍ය නිෂ්පාදිත, අල වර්ග හා වෙනත් පිෂ්ඨමය ආහාර දක්වන්න පුළුවන්. මම නැවත කියන්නම්, පළවෙනි කාණ්ඩයේ විදියට ධාන්‍ය, ධාන්‍ය නිෂ්පාදිත, අල වර්ග හා වෙනත් පිෂ්ඨමය ආහාර දක්වන්න පුළුවන්. දෙවෙනි කාණ්ඩයේ විදියට වර්ග කරලා තියෙන්නේ එළවලු හා පලා වර්ග. දෙවෙනි කාණ්ඩය එළවලු හා පලා වර්ග. තුන්වෙනි කාණ්ඩයේ විදියට වර්ග කරලා තියෙන්නේ පළතුරු. තුන්වෙනි කාණ්ඩය පළතුරු. හොඳයි. හතරවෙනි කාණ්ඩයේ විදියට මස්, මාළු, බිත්තර හා මාෂ භෝග. හතරවෙනි කාණ්ඩයේ විදියට මස්, මාළු, බිත්තර හා මාෂ භෝග කියන කාණ්ඩය වර්ග කරලා තියෙනවා. ඊළඟට දුවේ පුතේ පස්වෙනි කාණ්ඩය කිරි හා කිරි නිෂ්පාදන. පස්වෙනි කාණ්ඩය කිරි හා කිරි නිෂ්පාදන. ඊළඟට අපේ 6වෙනි කාණ්ඩය, ඒ කියන්නේ ආහාර කාණ්ඩවල අවසාන කාණ්ඩය, තෙල්, තෙල් සහිත බීජ වර්ග හා සීනි වර්ග කියන කාණ්ඩය. 6වෙනි කාණ්ඩය තෙල්, තෙල් සහිත බීජ වර්ග හා සීනි වර්ග කියන කාණ්ඩය. හොඳයි. මෙන්න මේ කියන ආහාර කාණ්ඩ 6 තමයි ප්‍රධාන වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ආහාර කාණ්ඩ විදියට වර්ග කරලා ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. හොඳයි. දැන් මගේ දුවල පුතාලට පුළුවන් නම් ඔයාලගේ 10 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යා පෙළ පොත අරගෙන ඇවිත් පිටු අංක 35, 36, 37 කියන පිටු. මම නැවත කියන්නම්. දුවල පුතාලගේ 10 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යාව පෙළ පොත අරගෙන ඇවිත් පිටු අංක 35, 36, 37 කියන පිටු පෙරලගෙන අපි පාඩමට සම්බන්ධ වෙමු. මොකද එතකොට ඔයාලට හොඳින් මේ පාඩම හා සම්බන්ධ වෙලා අවබෝධය ලබා ගැනීමට පහසුවක් වෙයි. හොඳයි. මම කලින් ඔයාලට ඉදිරිපත් කරපු ආහාර කාණ්ඩ 6. ඔයාලගේ ගෘහ ආර්ථික විද්‍යාව පෙළ පොතේ පුතේ ඔයාලගේ අවබෝධයේ පහසුව සඳහා නැවත කාණ්ඩ 9කට බෙදාගෙන තියෙනවා. හොඳයි. අපි දැන් ඒ කාණ්ඩ 9 පිළිබඳ සාකච්ඡා කරමු. පළවෙනි කාණ්ඩය ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිත. දෙවනි කාණ්ඩය අල වර්ග හා පිෂ්ඨය අඩංගු පළ. තුන්වෙනි කාණ්ඩය එළවලු. හතරවෙනි කාණ්ඩය පළතුරු. පස්වෙනි කාණ්ඩය විදියට සත්වමය ආහාර. හයවෙනි කාණ්ඩය රනිල හා මාෂ භෝග. හත්වෙනි කාණ්ඩය කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදිත. අටවෙනි කාණ්ඩය විදියට තෙල්, තෙල් සහිත ඇට හා බීජ වර්ග. නවවෙනි කාණ්ඩය විදියට සීනි සහ පැණි රස ආහාර. මෙන්න මේ කියන ආහාර කාණ්ඩ 9 දුවල පුතාලට පෙළ පොතේ තියෙන නිසා ඒකේ තියෙන වර්ණ පින්තූර මගින් මේ කාණ්ඩ තවදුරටත් හඳුනා ගන්න පුළුවන්. හරි. අපි මුලින්ම ගමු ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිත කියන කාණ්ඩය. සහල්, බඩඉරිඟු, ඉරිඟු, කුරක්කන්, මෙනේරි ආදී අපට ධාන්‍ය සඳහා උදාහරණ විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. ධාන්‍ය නිෂ්පාදිත විදියට ඔයාලා දන්නවා තිරිඟු හා සහල් ආශ්‍රිත නිෂ්පාදිත ගත්තොත් පාන්, ඉඳියාප්ප, රොටි, පිට්ටු, නූඩල්ස්, ඒ වගේම පැස්ටා, මේ වගේ නිෂ්පාදන අපිට නම් කරන්න පුළුවන්. අපි ශ්‍රී ලාංකිකයන් විදියට අපේ ප්‍රධාන ආහාර වේල සඳහා ගොඩක් වෙලාවට ධාන්‍ය එකතු කර ගන්නවා. බත්. ඒ කියන්නේ සහල් කියන ධාන්‍ය අපි බහුලව ආහාරයට ගන්නවා. ගොඩක් වෙලාවට තයමීන්, සෙලියුලෝස්, එහෙමත් නැත්නම් අපි කියන්නේ තන්තු කියලා. මේවා අඩංගු වෙන නිසා අපි කියනවා නියුඩු සහිත සහල් වල ගුණාත්මක බව ඉතාමත් වැඩි කියලා. ඒ වගේම පුතේ වී තැම්බීමේදී මෙන්න මේ අපි කියපු පෝෂක කොටස්. සහල් ඇටයට විසරණය වීම. සහල් ඇටයට විසරණය වීම නිසා ඒකේ ගුණාත්මක අගය තව දුරටත් වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ තම්බන ලද වී මගින් ලබා ගන්නා සහල් අපි ආහාරයට ගන්නව නම් අපිට ඉහළ පෝෂණගයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒකයි දුවල පුතාලට කියන්නේ තම්බන ලද වී මගින් ලබා ගන්න සහල් අපි වැඩිපුර කෑමට ගන්න ඕන වෙනවා කියලා. ඒ වගේම දුවේ පුතේ ප්‍රධාන වශයෙන් සිරුරට දෛනිකව අවශ්‍ය ශක්තිය සපයලා දෙන්නේ මේ ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිත වලින්. ඒ කියන්නේ ශරීරයේ ශක්ති අවශ්‍යතාවයෙන් 50-65 පමණ ප්‍රමාණයක් ධාන්‍ය මගින් අපිට ලබා ගන්න පුළුවන් කියලා. එහෙනම් දුවල පුතාලට දැන් දන්නවා ධාන්‍ය හා ධාන්‍ය නිෂ්පාදිත කියන්නේ අපි අපේ ආහාර වේලට එකතු කරගත යුතුම ආහාර කාණ්ඩයක් කියලා. හොඳයි. අපි ඊළඟට දෙවනි ආහාර කාණ්ඩය බලමු. දෙවනි ආහාර කාණ්ඩයේ විදියට අල වර්ග හා පිෂ්ඨය අඩංගු ඵල. අල වර්ග හා පිෂ්ඨය අඩංගු ඵල දක්වන්න පුළුවන්. අර්තාපල්, බතල, මඤ්ඤොක්කා, කිරියල, ඉන්නල මේ වගේ වර්ග අපිට අල වර්ග විදියට නම් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්න කොස්, දෙල් වගේ ආහාර අපි පිෂ්ඨය අඩංගු ඵල විදියට නම් කරනවා. හරි, එහෙනම් මෙන්න මේ අල වර්ග හා පිෂ්ඨය අඩංගු ඵල වලින් ප්‍රධාන වශයෙන් අපට කාබෝහයිඩ්‍රේට් ශරීරයට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ශරීරයට ශක්තිය ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාලා දන්නවද අල වර්ගවල තියෙන සමහර රසායනික ද්‍රව්‍ය ප්‍රතිඔක්සිකාරක විදියට ක්‍රියා කරලා අපට ප්‍රතිශක්තිය ඇති කරලා දෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ අපට ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සිරුර තුල ඇති කරලා දෙනවා. හොඳයි. එහෙනම් දැන් ඔයාලා දන්නවා අපේ දෙවෙනි ආහාර කාණ්ඩය වෙන අල වර්ග හා පිෂ්ඨය අඩංගු ඵලත් අපේ ආහාර වේලට එකතු කරගත යුතු ඉතා වැදගත් කාණ්ඩයක් කියලා. හරි, අපි දැන් යමු අපේ තුන්වෙනි ආහාර කාණ්ඩයට. තුන්වෙනි ආහාර කාණ්ඩය තමයි එළවලු කියන කාණ්ඩය. අපි තුන්වෙනි ආහාර කාණ්ඩය එළවලු කියන ආහාර කාණ්ඩය. එළවලු වර්ග අපිට කොළ එළවලු, කරල් එළවලු, ගෙඩි එළවලු, ඒ වගේම අල සහිත එළවලු කියලා වර්ග කරන්න පුළුවන්. මොනවද පුතේ මේ කොළ එළවලු? අපේ දුවල පුතාලා කන්න අකමැතිම එළවලු වර්ගය නේද? නෑ, මං හිතන්නේ දැන් අපේ දුවල පුතාලා බොහොම බුද්ධිමත්. ඒක නිසා දැනටමත් මේ ආහාර ඔයාලගේ ආහාර වේලට එකතු කරගෙන ඉන්නේ. කංකුම්, මුගුණු වැන්න, කතුරු මුරුංග, සාරණ වගේ පලා වර්ග අපි කොළ එළවලු විදියට නම් කරනවා. ඊළඟට පතෝල, බොංචි මෑකරල්, දම්බල, වැටකොළු වගේ එළවලු පුතේ අපි කරල් නෙළවලු විදියට තමයි නම් කරන්නේ. වට්ටක්ක, කැකිරි, පිපිඤ්ඤ. මෙන්න මේ වගේ එළවලු අපි ගෙඩි එළවලු විදියට නම් කරනවා. ඊටත් පස්සේ කැරට්, නෝකෝල්, බීට් මේ වගේ එළවලු අපි අල සහිත එළවලු විදියට නම් කරනවා. එළවලු වල පුතේ බහුලවම තියෙන්නේ තන්තු. ඒ කියන්නේ මලබද්ධය, බඩවැල් ආශ්‍රිත රෝග වළක්ව ගන්න අපිට උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි, දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් තත්ත්ව, එහා ආශ්‍රිත හෘද රෝග වැළැක්වීමේ අවධානම අපිට අඩු කරලා දෙනවා. මෙන්න මේ එළවලු කියන ආහාර කාණ්ඩය අපි ආහාරයට ගත්තොත්. හොඳයි, එහෙනම් අපේ පළවෙනි සහ දෙවෙනි ආහාර කාණ්ඩ වගේම තුන්වෙනි ආහාර කාණ්ඩය වෙන එළවලු අපේ ආහාර වේලට එකතු කිරීමේ වැදගත්කම දැන් ඔයාලට අවබෝධ වෙන්න ඇති. හරි, අපි ඊළඟට බලමු හතරවෙනි ආහාර කාණ්ඩය. හතරවෙනි ආහාර කාණ්ඩය පළතුරු කියන ආහාර කාණ්ඩය. පළතුරු වලත් පුතේ තන්තු බහුලයි. ඒ වගේම විටමින් සී බහුලව තියෙනවා. ශරීරයේ පටකවල වර්ධනයට හා අලුත් වැඩියාවට විටමින් සී වැදගත් වෙනවා. තුවාල සුවවීමට, ඒ වගේම ප්‍රතිශක්තිකරණය ඇති කිරීමට මෙන්න මේ විටමින් සී අපිට වැදගත් වෙනවා. කෙසල්, අඹ, ගස් ලබු, අන්නාසි, දොඩම්, පේර, ජම්බු, ඒ වගේම වෙරළු, මෙන්න මේ කියන පළතුරු වල විටමින් ඒ, සී අඩංගු වෙන නිසා ඒවා ප්‍රතිඔක්සිකාරක විදියට ක්‍රියා කරනවා. හොඳයි, දුවේ පුතේ, එහෙනම් පළතුරුත් අපි දෛනිකව ආහාරයට ගත යුතු වැදගත් ආහාර කාණ්ඩයක් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. අපේ ඊළඟ ආහාර කාණ්ඩය සත්වමය ආහාර කාණ්ඩය. මස්, මාළු, කරවල, බිත්තර අඩංගු ආහාර කාණ්ඩය. ඕ, අපේ සත්වමය ආහාර කාණ්ඩය. විශේෂයෙන්ම සත්වමය ආහාරවල ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීන්, ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රෝටීන් අඩංගු වෙනවා. ඒ නිසා ශරීරයේ අලුතින් සෛල නිපදවීමටත්, ගෙවි ගිය සෛල අලුත් වැඩියාවටත්, එන්සයිම හා හෝමෝන නිෂ්පාදනයටත් මේ ආහාර ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ශරීරයට අත්‍යවශ්‍ය මේදාම්ලයක් වෙන ඔමේගා 3 මේදාම්ලය. ඔමේගා 3 මේදාම්ලය මාළුවල අඩංගු වෙන නිසා රුධිර වාහිනී අවහිරතා හා සම්බන්ධ රෝග, හෘද රෝග, අධික රුධිර පීඩනය, ඒ වගේම පිළිකා වගේ රෝග තත්ත්ව වළක්වීමට උදව් වෙනවා මෙන්න මේ සත්වමය ආහාර කාණ්ඩය. එහෙනම් සත්වමය ආහාර කාණ්ඩය අපේ ආහාර වේලේ වැදගත් කාණ්ඩයක් විදියට දැන් ඔයාලට අවබෝධ ඇති. හොඳයි, අපේ ඊළඟ කාණ්ඩය රනිල හා මාෂ භෝග කියන කාණ්ඩය. රනිල හා මාෂ භෝග කියන කාණ්ඩය ද්විබීජ පත්‍රික ශාක. ද්විබීජ පත්‍රික ශාක කුලයක් වෙන රනිල කුලයේ ශාකවල ආහාරයට ගන්නා ප්‍රධාන කොටස වෙන්නේ පුතේ පළය. රනිල ශාකවල පළ. කරල් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. මේ නොමේරෝ කරල් එළවලු විදියට අපිට දක්වන්න පුළුවන්. දඹල, බෝංචි, මෑකරල් මේ වගේ කරල් එළවලු විදියට අපිට නම් කරන්න පුළුවන්. හැබැයි මේරෝ කරල් වල පළ ආවරණය ඉවත් කරලා බීජ වෙන් කරගෙන ආහාරයට ගන්නා බීජ සහිත රනිල භෝග අපි හඳුන්වන්නේ මාෂ භෝග කියලා. මන් නැවත කියන්නම්. මේරෝ කරල් වල පළ ආවරණය ඉවත් කරලා බීජ වෙන් කරගෙන ආහාරයට ගන්නා බීජ සහිත රනිල භෝග අපි හඳුන්වන්නේ මාෂ භෝග කියලා. මුං, උඳු, කව්පි, පරිප්පු වගේ අපිට උදාහරණ විදියට හඳුනගන්න පුළුවන්. මේවවල බහුලවම ප්‍රෝටීන් තමයි අඩංගු වෙන්නේ. මේ නිසා මේ ආහාර කාණ්ඩයත් අපි අපේ දෛනික ආහාර වේල සඳහා එකතු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද දුවේ පුතේ නිර්මාංශී පුද්ගලයෙක් නම් එයාගේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුර ගැනීමට මාෂ භෝග ආහාරයට ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි, අපේ ඊළඟ කාණ්ඩය කිරි සහ කිරි නිෂ්පාදිත. යෝගට්, චීස්, මුදවපු කිරි, කිරි පිටි, උකු කිරි, එහෙම නැත්නම් අපි කියන්නේ ටින් කිරි කියලා. මෙන්න මේවා අපි කිරි ආශ්‍රිත නිෂ්පාදන විදියට නම් කරනවා. කිරිවල දත් සහ අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් සහ ෆොස්ෆරස් අඩංගු වෙන නිසා අස්ථි වර්ධනයට හා අස්ථි ශක්තිමත් කරගන්න උදව්වක් ලබා දෙනවා. හැබැයි හෘද රෝග, රුධිර නාල අවහිරතා, අධි කොලෙස්ටරෝල් තත්ත්ව ඇති අය විශේෂයෙන් මේද රහිත කිරිවලට තමයි යොමු වෙන්න ඕනේ. හොඳයි, අපේ ඊළඟ කාණ්ඩය තෙල්, තෙල් සහිත ඇට හා බීජ වර්ග කියන කාණ්ඩය. පොල් තෙල්, තල තෙල්, එළවලු තෙල්, එළඟි තෙල්, බටර්, කජු, ඒ වගේම රට කජු, අඹ, පොල් මේ වගේ දේවල් අපිට මේ කාණ්ඩයේ අතට ගොනු කරන්න පුළුවන්. විශේෂයෙන්ම තෙල් සහ තෙල් බහුල බීජ මගින් ශරීරයට ශක්තිය ලබා දෙනවා. මොකද ඒ ටී ඊ කේ කියන මේදයේ දියවෙන විටමින් වර්ග ශරීරයට උරා ගැනීමට අපිට මේ මේදේ අඩංගු ආහාර අවශ්‍ය වෙනවා. හැබැයි දුවේ පුතේ, මේ කාණ්ඩය අපි දෛනිකව අපේ ආහාර වේලට එකතු කර ගැනීමේදී සුළු වශයෙන් තමයි එකතු කරගත යුතු වෙන්නේ. තෙල් සීමා නොකෙරුවොත් රුධිර නාල අවහිරතා, අධි කොලෙස්ටරෝල් තත්ත්ව, තරබාරුව, දියවැඩියාව, ඒ වගේම හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. හොඳයි, අපි යමු ඊළඟට අපේ අවසාන කාණ්ඩය, සීනි සහ පැණි රස ආහාර වර්ග කියන කාණ්ඩයට. ඒ කියන්නේ මගේ දුවල පුතාලා කැමතිම කාණ්ඩය, එහෙම නේද? ඔව්, කෘතිම බීම වර්ග, සීනියේ දූ බෝතල් කළ පළතුරු යුෂ, අයිස්ක්‍රීම්, කේක්, බිස්කට්, චොක්ලට් වර්ග, ඒ වගේම ටොෆී, වගේ ආහාර වර්ග මේ කාණ්ඩයට අපිට දාන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ ඔයාලා මේ වඩාත්ම කැමති ආහාර අධික ලෙස ආහාරයට ගත්තොත් රුධිරයේ සීනි මට්ටම ඉහළ ගිහින් දියවැඩියා වගේ රෝග තත්ත්ව ඇති කරන්න පුළුවන්. මොකද මේ ආහාර වැඩිපුර ගත්තොත් අතිරික්ත ශක්තිය සිරුරේ එකතු වෙලා ස්ථූලතාවය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ තරබාරු බව ඇති වෙලා ඒ නිසා දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා වගේ රෝග තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්. හොඳයි. දැන් දුවල පුතාලට තේරෙනවා ඇති අපේ ආහාර කාණ්ඩ වලින් අපි අපේ දෛනික ආහාර වේල් සඳහා වැඩිපුර වගේම අඩුවෙන් එකතු කරගත යුතු ආහාර කාණ්ඩ තියෙනවා කියලා. ඒ කියන්නේ දුවේ පුතේ අපි හඳුනාගත් ආහාර කාණ්ඩ වලින් දෛනිකව වැඩි ප්‍රමාණයනුත් මධ්‍යස්ථ ප්‍රමාණයනුත් ඒ වගේම අඩුවෙන් ආහාර වේලට එකතු කරගත යුතු ආහාර කාණ්ඩ තියෙනවා කියලා. මම හිතනවා දැන් අපේ දුවල පුතාලට අවබෝධය තියෙනවා අපි කතා කරපු කාණ්ඩ වලින් අපේ දෛනික ආහාර වේලට වැඩිපුරම මධ්‍යස්ථව ඒ වගේම අඩුවෙන් එකතු කරගන්න ඕනේ ආහාර කාණ්ඩ මොනවද කියලා. මොනවාද අපි එහෙනම් වැඩියෙන් එකතු කරගන්න ඕනේ ආහාර කාණ්ඩ වෙන්නේ? ඔව්, ධාන්‍ය නිෂ්පාදිත, ඒ වගේම අල වර්ග හා පිෂ්ඨය අඩංගු ඵල, ඒ විතරක් නෙවෙයි එළවලු සහ පළතුරු කියන කාණ්ඩයන් අපි අපේ දෛනික ආහාර වේලට වැඩි ප්‍රමාණයෙන් එකතු කරගන්න ඕනේ. මම නැවත කියන්නම්, අපි අපේ දෛනික ආහාර වේලට වැඩියෙන්ම එකතු කරගන්න ඕනේ ධාන්‍ය නිෂ්පාදිත, අල වර්ග හා පිෂ්ඨය අඩංගු ඵල, එළවලු සහ පළතුරු කියන කාණ්ඩයන් තමයි. හොඳයි. ඊළඟට මම කියවනේ අපි මධ්‍යස්ථ ප්‍රමාණයෙන් ආහාර එකතු කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මධ්‍යස්ථ ප්‍රමාණයෙන් එකතු කරගන්න ඕනේ ආහාර කාණ්ඩ අපිට තියෙනවා. ඕ, කිරි හා කිරි නිෂ්පාදිත, සත්වාහාර, ඒ වගේම රනිල හා මාෂ භෝග කාණ්ඩයන් අපි අපේ දෛනික ආහාර වේලට මධ්‍යස්ථ ප්‍රමාණයෙන් එකතු කරගන්න අවශ්‍ය වෙනවා. කිරි හා කිරි නිෂ්පාදිත, සත්වාහාර, ඒ වගේම රනිල හා මාෂ භෝග කියන කාණ්ඩයන් අපි මධ්‍යස්ථ ප්‍රමාණයෙන් අපේ දෛනික ආහාර වේලට එකතු කරගන්න ඕනේ. හොඳයි. දැන් නම් මොන දුවල පුතාලට මතක් වෙනවා අපි අඩුවෙන්ම අපේ දෛනික ආහාර වේලට එකතු කරගන්න ඕනේ ආහාර කාණ්ඩ මොනවද කියලා? ඔව්, ඔයාලා හිතුවා හරි. අපි කැමතිම ආහාර කාණ්ඩයන් තමයි මොනවාද? තෙල්, සීනි සහ පැණි රස ආහාර කියන ආහාර කාණ්ඩයන්. අපි අපේ දෛනික ආහාර වේලට අඩුවෙන්ම එකතු කරගන්න ඕනේ මෙන්න මේ තෙල් සහ සීනි පැණි රස කියන ආහාර කාණ්ඩයන්. හොඳයි දුවේ පුතේ, අද අපි 10 ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යා විෂයට අදාළව අපේ 3 පාඩම ආහාර කාණ්ඩ හා පෝෂ්‍ය පදාර්ථ කියන පාඩම යටතේ කරුණු සාකච්ඡා කරා. දැන් අපි අද අපේ පාඩමේ ඉගෙනගත් කරුණු සාරාංශගත කරමු. දුවේ පුතේ, අපි අද ඉගෙන ගත්තා මුලින්ම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කියන්නේ මොකක්ද කියලා. ඔන්න දැන් මගේ දුවල පුතාලට අවස්ථාව තියෙනවා අපේ පාඩමේ විශේෂිත වූ කරුණු ඔබට අවශ්‍ය නම් සටහන් කර ගන්න. මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වයටත් මානසික හා කායික වර්ධනයටත් අවශ්‍ය වන සියලුම පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණවලින් සමන්විත ආහාර වේලක් අපි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලෙස හඳුන්වනවා. මම නැවත මතක් කරන්නම්. මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වයටත් මානසික හා කායික වර්ධනයටත් අවශ්‍ය වන සියලුම පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණවලින් සමන්විත ආහාර වේලක් අපි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලෙස හඳුන්වනවා. ඊළඟට දුවේ පුතේ, අපි කතා කරා ආහාර කාණ්ඩ කිරීමේදී සලකා බලන කරුණු මොනවද කියලා. ඔව්, අපි කතා කරා ආහාර කාණ්ඩ කිරීමේදී සලකා බලන කරුණ මොනවාද කියලා. ඔව්, ඒ තමයි සංයුතිය, ව්‍යුහය, පෝෂණ අගය සහ ඒවායින් ලැබෙන ප්‍රයෝජන කියන කරුණු ටික. සංයුතිය, ව්‍යුහය, පෝෂණ අගය සහ ඒවායින් ලැබෙන ප්‍රයෝජන කියන කරුණු ටික. ඊළඟට දුවේ පුතේ, අපි සාකච්ඡා කරා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරලා තියෙන ප්‍රධාන ආහාර කාණ්ඩයන් 6. පළවෙනි කාණ්ඩය ධාන්‍ය, ධාන්‍ය නිෂ්පාදිත, අල වර්ග හා වෙනත් පිෂ්ඨමය ආහාර. පළවෙනි කාණ්ඩය ධාන්‍ය, ධාන්‍ය නිෂ්පාදිත, අල වර්ග හා වෙනත් පිෂ්ඨමය ආහාර කියන කාණ්ඩය. දෙවනි කාණ්ඩය විදියට වර්ග කරලා තියෙන්නේ එළවලු හා පලා වර්ග. දෙවනි කාණ්ඩය එළවලු හා පලා වර්ග. තුන්වෙනි කාණ්ඩය විදියට පළතුරු. තුන්වෙනි කාණ්ඩය පළතුරු. හතරවෙනි කාණ්ඩය විදියට මස්, මාළු, බිත්තර හා මාෂ භෝග කියන කාණ්ඩය. මස්, මාළු, බිත්තර හා මාෂ භෝග කියන කාණ්ඩය. පස්වෙනි කාණ්ඩය විදියට කිරි හා කිරි නිෂ්පාදන. කිරි හා කිරි නිෂ්පාදන. හයවෙනි කාණ්ඩය විදියට තෙල්, තෙල් සහිත බීජ වර්ග හා සීනි වර්ග කියන කාණ්ඩය. තෙල්, තෙල් සහිත බීජ වර්ග හා සීනි වර්ග කියන කාණ්ඩය. මෙන්න මේ කියන කාණ්ඩයන් 6 තමයි පුතේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආහාර කාණ්ඩ විදියට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඔව්. දැන් අපේ දුවල පුතාලට මතකයි අපි මේ ආහාර කාණ්ඩයන්ගේ වැදගත්කම කරුණෝසේ සාකච්ඡා කරා. ඉතින් මම හිතනවා දැන් මගේ දුවල පුතාලට හැකියාව තියෙනවා මේ ආහාර කාණ්ඩයන්ට අදාළව එක් එක් ආහාර කාණ්ඩයන්ට අදාළ ආහාර ප්‍රභව මොනවාද, ඒ එක් එක් ආහාර කාණ්ඩයන්ගෙන් අපට ලබා ගන්න පුළුවන් පෝෂක කොටස් මොනවාද සහ ඒ ආහාර කාණ්ඩයන්ගේ වැදගත්කම කරුණු වශයෙන් ගොනු කර වගුගත කරලා තියාගන්න පුළුවන්. මම නැවත කියන්නම්. ඒ එක් එක් ආහාර කාණ්ඩයන්ට අදාළ ආහාර ප්‍රභව මොනවාද? ඒ එක් එක් ආහාර කාණ්ඩයන්ගෙන් අපට ලබා ගන්න පුළුවන් පෝෂක කොටස් මොනවාද? සහ ඒ ඒ ආහාර කාණ්ඩයන්ගේ වැදගත්කම කරුණු වශයෙන් වගකත කරලා තියාගන්න පුළුවන්. මං හිතනවා මේ විදියට ඔබ කරුණු ගොඩනගාගෙන තිබුණොත් දුවල පුතාලට පාඩම් කරගන්න මේක පහසුවක් වෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා මගේ දුවල පුතාලා නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට මේ ආහාර කාණ්ඩ උදව් කරගෙන ඔයාලගේ ආහාර රටාව ගොඩනගා ගනී කියලා. ඉතින් දුවේ පුතේ, අපි නිරෝගී නම් රටත් ලෝකයත් නිරෝගී වේවි. ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක්.
අද විෂය කරුණු සාකච්ඡා කළේ අනුරාධපුර තිබ්බටුවැව විද්‍යාර්ථ මහාවිද්‍යාලයේ නිරෝම ගලබඩ ගුරුතුමිය.